නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
බුද්ධං සරණං ගච්ඡාමි
බුද්ධං සරණං ගච්ඡාමි
අද මෙතන මේ ලෝකේ හැමදාම තිබුණු ලෝකෙ තුල හැමදාම තියෙන ගතියක් තියෙනවා. තමන් ඉන්න වටපිටාව සුවදායක නම් සපදායක නම් එහෙම වුණොත් හොඳටම ඇති. ඒක එහා මුකුත් අවශ්‍ය නැහැ කියන තැන මේ ලෝකෙ හැමදාම තියෙන නිම්මල. තමන්ගේ ජීවිතයේ යම් යම් අබල දුබල තැන් දුක් සහගත තැන් පෙනෙන හින්දයි නිකන් හරි කෙනෙක් මේ දහම හොයන්න හදන. ඒ දුබල අබල දුබල තැන් දුක් පීඩා කියන තැන් ජීවිතේ නැති වුණොත් නොපුණා නම් මේ ටිකක් නෑ. මේ දහම හොයන්න හදන එක. නමුත් මම එක දෙයක් මුලින් මතක් කරන්න ඕනේ. ඔය අපි අවුරුදු 50-60 නැත 100 කියන පරාසය ඔස්සේ නිදුක් බවක් නෙවෙයි. නමුත් ජීවිතයට දුක කියන ධර්මතාවයේ ඡාය මාත්‍රයක්වත් හම්බ නොවෙන ජීවිතය කියන එක සැපම වෙච්ච සැප අනික ජීවත් වීමනිකක් නෙමෙයි. අපි අද තමන් වෙනම සැප වෙනමනේ අවස්ථාවකටයි සැප උපදවගෙන විඳින්නේ. ඒ කියන්නේ මම එතකොට සැපෙන් වෙන් වෙච්ච කෙනෙක් හැම වෙලේම. එහෙම නෙමෙයි සැපේ කියන එකම ජීවිතේ වෙච්ච පැවැත්ම කියනවා කල්ප ගණන් අවශ්‍ය තියෙන බ්‍රහ්ම ලෝකවල. නමුත් එබඳු අයවත් මේ ජරා මරණ සංඛ්‍යාත සසකෙන් මිදුනේ නැහැ. ඉතින් හිතන්න අපේ මුළු ජීවිත කාලෙම දුක් කියන මාත්‍රයක හම්බ නොවුණා සැපම හම්බ වුණත් මම ඔබට කියන්නේ මෙන්න මෙහෙම උපමාවක්. අවුරුදු 100ක් ජීවත් වෙන මිනිහෙකුට එන්න කියලා එක බත් වේල කණ්ඩ තුන්නොත් ඒ මිනිහගේ මුළු ජීවිතේටම අර්ථයක් කළා වෙනවද? ඒ මනුස්සයාගේ මුළු ජීවිතේටම රැකවරණයක් ලබා දුන්න වෙනවද? නෑ. අවස්ථාවට කළ පුංචි උපකාරයක් විතරයි. ඒ වගේ මුළු ජීවිත කාලයම උපන්න දවසේ ඉඳලා අවුරුදු 100ක් දක්වා මුළු ජීවිත කාලෙම දුක් කියන ඡාය මාත්‍රයක්වත් නොලබින්ද ලැබුණා. අවුරුදු 100ක් ජීවත් වෙන මනුස්සයෙකුට එක බත් වේලක් දුන්නා වගේ මේ දීර්ඝ සංසාරක සාපේක්ෂව එක මොහොතක සැපක් විතරයි. නමුත් එතනින් පස්සේ ආපහු තියෙන්නේ අන්තරන ගැලපෙන විලාපදෙන සසර. ඒ නිසා ජීවිතයේ විමුක්තිය කොහොමද කෙනා හැම වෙලාවෙම දක්ෂයෙක් වෙන්න ඕනේ. තමන්ගේ මේ ජීවිතයේ වටපිටාවට හම්බ වෙන දේට තමන්ව ආවරණය කරගන්නේ නැතුව මේ ජීවිතේ ලැබිලා තියෙන දේ මොනතරම් සැපදායක වුණත්, සුවදායක වුණත්, නිලයකින් වේවා, බලයකින් වේවා, ධනයකින් වේවා, කායික හෝ මානසික හැකියාවකින් වේවා, තමන්ට සතුටින් ඉන්න පුළුවන් දුක් නැතිකම කියන එක දුක් ඇතිකම කියන එක ගෑවිලවති පරිසරයක් තියෙන වෙන්න පුළුවන්. නමුත් ඒ එකම එකකටවත් තමන් අහු නොවුණු නොරැවතුණු මනසක් ඇති කරගත්ත කෙනෙකුටයි මේ ශාසනයේ යථාර්ථය අත්විඳින්න පුළුවන් කියන කාරණාව ඉස්සර මතක් කරනවා. මොකද ඒකට හේතුව අපි ගොඩාක් දෙනෙක් හොයන්නේ මේ ජීවිතයේ ප්‍රශ්නයකට බඳහම දහම ඇතුළු වේවා නැතු වේවා ඒ ප්‍රශ්න ගැටළු ටික සංසිඳුණොත් අපිට අවශ්‍ය නැහැ ඊට පස්සේ දහම ගැන දැනගට එන්න. ඉතින් බුදු දහම කියන්නේ මාතෘ එක ජීවිතයකට නෙවෙයි මේ අනවරහු සංසාර තුල සංසාරයේ පුරාවටම තියෙන දුක් ටික ඔක්කොම එකට එකතු කරලා කැටි කරලා කැටි කරලා ජීවිතෙම උතුරලා දාන ධර්මයක්. ඕගොල්ලෝ බාහිර මොනම හරි දෙයක් උදව් කරගත්තොත් ඕගොල්ලන්ගේ ජීවිතේ උපරිම මේ අවුරුදු 50ක 60ක තියෙන දුක විතරයි ඒ දෙයින් හෝ ඒ වස්තුවෙන් ඕගොල්ලන්ගේ ජීවිතෙම උතුරලා දාන්නේ අයින් කරන්නේ. නමුත් ඕගොල්ලන්ගේ සංසාර දුක ඉපදින්නේ මැරෙන්නේ මැරෙමින් ඉපදින්නේ යන්නේ සසර දුකකින් අයින් කරන්නේ නැහැ. නමුත් බුදුදහම බුදුහාමුදුරුව ජීවිතවල තියෙන දුක මේ ජීවිතේ නෙවෙයි. ජීවිතේ සංසාරේ යම් දුකක් වින්දන ඒ අධ්‍යක්ෂය. ඒගොඩු සංසාරේ යම්තා ආත්ම භවවල විවිධ වූ ආත්ම භවවල විවිධ දුක් දුන්නස්තියන ඒ ඔක්කොම කැටි කරන කැටි කරන මේ ජීවිතයෙන් අයින් කරලා ගන්න. හෙට දවසේ මොහු කුරා ගිහිල්ලා කුපුරලා මැරෙන මැත්තේ මේ ගෙඩියා සල්ලි වෛද්‍යවරයෙක් ඊට කලින් අද දවසේ අයින් කරන්නත් නෙමෙයි. මේ ගෙඩිය තිබුණොත් අත නැ මේ ගෙඩිය මියා මැරෙන්නේ. හෙට දවස අභ්‍යන්තරයේ තුල මොහොකුරල කුපුරල කුණු වෙලා මේ මිනිස්සයා හෙට දවසේ මැරෙයි නම් මේ වෛද්‍යවරයා දක්ෂයි හෙට දවසේ විඳින්න වෙන ඒ දුක අද දවසෙන් අයින් කරන්න. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කළේ මේ ජීවිතේ එවගේම හෙට දවසේ අපේ ජීවිතවල තියෙන දුක අයින් කරන්නයි අයින් කරන ක්‍රමය. ඒ බව හොඳට මතක තබාගෙන කටයුතු කරන්න කියන කාරණා මතක් වෙනවා. ඇයි මම එහෙම මතක් කළේ? අද මට ජීවිතේ ජීවත් වෙනකොට ජීවත් වෙන්න උපකාර වෙන ජීවිතයේ තුල සැපයෙන් ඉඳ උදව් වෙන වස්තුන් ලැබෙන තරම් සතුටක් තාම දැනෙන්නේ නැති වී මේ ධර්ම හොයද්දී ගොඩාක් හිතට මිහිරි නැති වී ආරම්භය. නමුත් මෙන්න මෙච්චර අර්ථයක් මේ ධර්මයෙන් කරනව නේද කියන කාරණාව නුවණින් නොදැක්කෝ අර තාවකාලික ආස්වාදයට අරමුණු වෙලා සදාතනික දුක ජීවිතයෙන් අයින් කරන මේ ධර්මයට අපි යොමු වෙන්නේ නැහැ. ඒ නිසා මුලින්ම මතක් කරන්නේ මේ අවුරුදු 50ට විතරක් නෙමෙයි අපේ ජීවිතේ. අවුරුදු 50ට තුළු දුක නැතුව කොහොම හරි සැපෙන් ඉඳ විතරක් උත්සාහවත් වෙන්න එපා එහෙම හිතේ කියලා පළක් නැහැ කියන එක. ඉන්න පුළුවන් සැපෙන් හිතේ කියන්නේ අවුරුදු 100ක් ජීවත් වෙන මිනිහෙක් එක බත් වේලක් හැවා වගේ විතරයි. ඒ නිසා මේකෙන් මතක් කරන්නේ නැහැ මම ඒ හින්දා මේ ජීවිතේ දුක් විඳපළා තියෙන්නේ. මේ ජීවිතේ පුළුවන් හැකි විදිහකට සෝදායි වටපිටාවක් හදා ගන්න උත්සාහවත් වෙන්න. නමුත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තේරුම් ගන්න ඕගොල්ලෝ නොදැක්කට ඕගොල්ලන්ගේ ජීවිතයේ අභ්‍යන්තරයේ තියෙනවා පිළිකාවක්. හෙට දවසේ මේක කුණු වෙලා කුපුරලා මැරෙන්න පුළුවන් විදිහේ ඒක බුදුහාමුදුරුවෝ නැමති සල්ලි වෛද්‍යවරයා හොයාගෙන අද ප්‍රතිකර්ම කරන ක්‍රමයක් මේ තියෙනවා. තාම මේක මතුවෙලා නැති හින්දා ඕගලන්ට පේන්නේ නැහැ. මේ ඉඳගෙන ඉන්නේ ඕගොල්ලෝ ප්‍රේත ලෝකී ඉපදිලා සෙමසුතු ටිකක්වත් නැතුව කල්ප ගන්නක් විඳින්න තියෙන දුක තුරුළු කරගෙන අයෝ ඉඳගෙන ඉන්නේ. අසුර ලෝකී ඉපදිලා තමන්ගේ ආත්ම භාවයේ තුලින්ම තමන් දැවෙන පැවෙන ජීවිතය හදාගෙන දුක තුරුළු කරගෙන ඉන්නේ. තිරිසන් ආත්මවල ඉපදිලා අනන්ත අපරිමාණ භයෙන් දුකෙන් වේදනාවෙන් යුක්ත ආත්ම භාවය නැති කරගන්න පුළුවන් හේතුව තියාගෙන ඉඳගෙන ඉන්නේ. අවීච්චේ ගැටිලා කල්ප ගණන් පැහෙන්න පුළුවන් දුක තුරුළු කරගෙන ඉන්නේ. කාම මොහුකුරලා නැහැ. නමුත් මොහුකුරන්න පුළුවන් හේතුව මේ ළඟ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ඒ ටිකයි අයින් කරන්න. වෛද්‍යවරේ ඔපරේෂන් එකට ගන්න ඉස්සර වෙලා සමහර විට ඒ දවස් දවසක් දවස් ගානක් වතුර ටිකක්වත් දෙන්නේ නැති වෙයි. කන්නක් දෙන්නේ නැති වෙයි. සල්ලකරණය කරන්න අවශ්‍ය පසුබිම සකස් කරගන්න. ඒ හේතුවෙන් දුකක් වෙයි. එහෙසක් වෙයි. නමුත් ඒ වෛද්‍යවරයාට තියෙන කරුණාවක් මෙයා සුවපත් කරන්න අවශ්‍ය නැහැ. එයා බඩගින්න තියන්නේ. නමුත් මේ රෝගයට අවශ්‍ය නිසායි ඒ විදිහට කරන්නේ. රෝගයට කරන්න ප්‍රතිකර්ම කරන්න අවශ්‍ය නිසායි. ඒ වගේ ඕගොල්ලෝ සැපයි කියලා හිතාගෙන මේ වටපිටාව සැපදායක කියලා හිතන මේ වටපිටාව බුදුරජාණන් වහන්සේ දැක්කා. මේ සල්ලේ කර්මයට ඒතරම් සුබදායක නැහැ කියලා. ඒ හින්දා යම් යම් වාරණයන් පනවන බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ ජීවිතය කරගන්න යනකොට යම් යම් අපහසුකම් ඇති වෙයි. නමුත් තාවකාලික අපහසුකමක් දැකලා සදාතනික පහසුකම් ලැබෙන මේ ධර්මය අයින් කරන්න එපා කියන මූලික අවවාදයේ ඉස්සල්ලාම දෙනවා. මොකද ඒ ටික මතක් කළේ කොහොම හරි ජීවත් වෙන්න පැවැත්මක් තිබුණු ධර්මය අපිට අවශ්‍ය නැහැ කියන තැනකට අපි පත් වෙන ඉදී. දුක කියන එක ජීවිතේ පෙනෙන්න පෙනෙන්නෙක් මානයක්වත් අවශ්‍ය නැහැ බුද්ධිමත් කෙනාට දුක් නැති කරන ප්‍රතිපදාවට පැමිණේ. උපමාවක් කළොත් බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු රාජරාජ මහාමාත්‍යයන්ගේ ජීවිත දිහා බලන්න. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ කතාව ගත්තොත් අපිට හිතන්න බොහෝ දෙයකි. ශාක්‍ය කුමාරවරු අතර එක්තරා ප්‍රදේශයක රජකම් කළ රජ කෙනෙකුට හිටියා අයියලා මල්ලා දෙන්න. මහානාම සහ අනුරුද්ධ කියලා. ඉතින් මේ දෙන්නා මේ අය මොන මොනතරම් ධනවත්ද කියලා තුන් කාලිත වාසය කරන්න වෙන වෙනම මාලිගාවක් තියෙනවා. මේගොල්ලු දන්නේ නැහැ බත් හම්බ වෙන්නේ කොහොමද කියලා. යාළුවෝ කතා කරලා එක්කෙනෙක් කියනවා බත් එන්නේ කොහොමද කියලා වම රත්තරන් වාජන වුණින් කියනවා. ඈ බත් හම්බ වෙන හැටිවත් දන්නේ නැහැ. කවදාවත් නැහැයි කියන වචනයක් අහලා නැහැ. නැතේ කියන වචනයක් දන්නේ නැහැ. මේ අනුරුද්ධ කුමාරයා පොඩි කාලේ දවසක් සෙල්ලම් කරනවා යාළුවෙක්. ඒ සෙල්ලමට සෙල්ලම් කළේ කැවුම් අරගෙන කැවුම් තමයි ඔට්ටුවට තියලා සෙල්ලම් කළේ. ඉතින් කැවුම් වලට සෙල්ලම් කරනකොට කුමාරවරු ටික අනුරුද්ධ කුමාරයාගේ කැවුම් ටික ඔක්කොම පරාද වුණා. පරාද වෙලා ගෙදරට දුවගෙන ඇවිල්ලා අම්මගෙන් කිව්වා අම්මේ මං ගාව තිබුණු කැවුම් ටික ඔක්කොම පරාද වුණා. මට කැවුම් ටිකක් දෙන්න කිව්වා. පුතේ කැවුම් නෑනේ ඉවරයිනේ කිව්වා. මොකක්ද අම්මේ නෑ කියන්නේ? මොකද ඉවරයි කියන්නේ? දන්නේ නැහැ කියන එක. අම්මට ඕනුණා නැහැ කියන්නේ මෙන්න මේක කියලා පෙන්නන්ද හිස් පිඟානක් අරගෙන කූඩෙකින් වැහුවා. වහලා දුන්නා මෙන්න මේකට තමයි පුතේ නෑ කියන්නේ කියලා. මොකද දැන් මෙහෙම ඇරලා බැලුවම කැමුන් නෑ කියන එක පේනවනේ. ඉතින් වහලා දුන්නාම අතට ලෝකපාලන දෙවියන්ගේ දේව තේජස පව කම්පා වුණා. මෙයාට නැහැ කියන වචනේ අහන්න ලැබුණත් අපේ හිස හත්කඩකට පැලෙනවා. ඒතරම් බෝධිසම් ඒතරම් ගුණ සම්පන්න පින්වත් කෙනෙක් කියලා දෙවියෝ මොකද කරන්නේ? කූඩේ ඇතුළේ කැවුම් ගැලුවා. දැන් මෙයා කැවුම් ගැලලා බලනකොට කැවුම් ගොඩායි. කාල බැලුව ඒ කැවුම් බුදුරහක් අනිත් ඒවට වඩා. මෙයා මොකද කරන්නේ? ඒ කැවුම් ගිහිල්ලා දීලා යාළුවෙක් එක්ක සෙල්ලම් කළා. ඒකත් පරාදයි. අම්මේ මට අනිත් ඒවා නම් එපා, නැති කැවුම් ඕනේ කියලා ඉල්ලුවා දෙනු පාට. දැන් මෙයා හිතාගෙන මේ කැවුම් වර්ග නම් තමයි නැති කැවුම්. නැහැ කියලා නිකී මට නැති කැවුම් ඕනේ කියලා. අම්මා කල්පනා කළා මගේ පුතා බොහොම පුණ්‍යවන්තයි. එහෙනම් මේක මොකක් හරි වෙලා ඇති කියලා අම්මා එදා ඉඳන් මොකද කරන්නේ? කැවුම් ඕන වෙනකොට හිස් පිඟානක් අරගෙන පිඟානකේ වහලා දෙනවා. එතකොට දැන් මෙයාට කැවුම් හම්බෙන ඒව කනවා එයන් දෙලක්. ඉතින් මම මතක් කළේ ඒ අනුරුද්ධ කුමාරයා ජීවිතේ නැහැ කියන වචනයක් අහලා නැහැ. එතකොට අවශේෂ දේවල් ගැන හිතන්නකො. නමුත් ලොකු වුණාට පස්සේ මහානාම සාක්‍ය කියනවා අපේ සාක්‍ය වංශේ අපේ නෑද සිද්ධාර්ථ කුමාරයා පැවිදි වෙලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. සාක්‍ය කුමාරවරු බොහෝ සෙයින් ගිහිල්ලා පැවිදි වෙනවා. අපේ කුලෙනුත් කවුරු හරි නොගියොත් ඒක අපිට හොඳ නෑ. ඉතින් අපි දෙන්නගෙන් කවුරු හරි කෙනෙක් යන්න වෙනවා. ඔයා යනවද මං යන්නද? අනුරුද්ධ කුමාරයා කියනවා, අයියා මට අමාරු. ඒ ගියාම ගස් යට ඉන්න ඕනේ, කැලේ ඉන්න ඕනේ, සිවුරු පොරවන්න ඕනේ, ගොඩාක් පයින් ඇවිදින්න ඕනේ. මට ඒක හුරු නෑ. එහෙනම් මම එන්නම් අයියා යන්න. හොඳයි, එහෙනම් මල්ලි මම ඉන්න, මල්ලි ඉන්න මම යන්න. හැබැයි මල්ලි එකක් මතක තියාගන්න ඕනේ, ගෙදර හිටියොත් වෙනදවගේ නිකන් ඉන්න බෑ. ජීවත් වෙන්න කර්මාන්ත කොටියට ඉවත් හැමදාම රත්තරන් හැටියෙන් එන්නේ නැහැ. බත් ලැබෙන්නේ මෙන්න මෙහෙමයි කියලා කුඹුරු කරන හැටි මුලේ ඉඳන් කිව්වා කියලා අක්කර දහස් ගානක් ඒ පරම්පරාවට තියෙනවා. මේ ඔක්කොම ටික සේවකයෝ ධම්මල කළ යුතුයි. කල්ලා වීටික අටුවක ධම්මල අනිත් අයගේ මේ ප්‍රතිපදාව කිව්වා. හරි කමක් නැහැ, මම ඒක කරන්නේ. එකකින් ඉවරයි, එක කන්නකින් ඉවරයි කියලා බඩගින් ඉවර වෙන්නේ නැහැ එක කන්නකින්. බඩගින් හැමදාම තිබෙන්නේ ඊගවරු දෙක් කරන්න වෙනවා කියලා. කොච්චර කල් එක වේද? ජීවත් ඉන්නකම් ඔයාලට මුරු කරන්න වෙනවා කියලා. අනේ ඒක නම් තමන්නේ අයියා ඉන්න මම මහන වෙන්නම් කියලා ගිහිල්ලා මහනවා. මහන වෙලා මේ මුළු සසරම දුකයි, මුළු ජීවිතයම දුකයි කියලා අවබෝධ කරගත්තා දුක් මාත්‍රයක පිඳලා නැතුව. ඒකෙන් මම මතක් කළේ තිමුතුනි ජීවිතයේ දුක් මාත්‍රයක දුකයි කියලා නොතේරෙන ඇත්ත බුද්ධියකින් තේරුම් ගත්තා. අද දුක් නොවුනට දුක උපදින හේතුව තුරුළු කරගෙන මම මේ ඉන්නේ. මේ අසතුක නැති වුණාට මේ හේතු ඇතිකක් මම දුක් නැතුව ඉන්නවා නෙවෙයි. අද දුක් නැති බව තුළ මේ දුක් ඇති කරන හේතුවක් නැති කළොත් විතරයි මම දුක් නැති කළා වෙන්නේ කියන කාරණාව තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඒ දුක් නැති ජීවිතය උදව් කරගෙන දුක් ඇති කරන හේතුවත් අයින් කළ කෙනා. සීති බොහෝතෝස්මි නිබ්බුතෝ, මම නිවුණා, මම සිසිල් වුණා, මම දුක නැති කළා කියලා සිංහනාද කළා. ඒ නිසා ජීවිතේ අවශේෂ දුක් පැත්තකින් තැබේවා, සැප මාත්‍රයක් තිබුණත් දුක් නැතිකම තිබුණත් මේ ජීවිතේ දුක් නැතිකම තිබුණට නැවත දුක් ඇති වෙන්න තියෙන හේතුව නැති කළ නැති නිසා මම දුක නැතුව නෙවෙයි ඉන්නේ කියන කාරණාව සිහි කරගන්න බුද්ධිමත් වෙන්න කියන එකයි කියලා මතක් කරන්නේ. මතක් කළා යම් කෙනෙකුගේ ජීවිතය දුක් නැත්තම් නැවත දුක් ඇති කරන හේතුවත් ඒ ජීවිතය නැත්තම් ඒ ජීවිතයේ නියම දුකෙන් මිදෙච්ච කෙනා කියන තැනට ඇවිල්ලා මගේ ජීවිතේ දැන් දුක් නැතුව ඉඳ මම රැක රස්සාව කරන ගමන් මත්තේ දුක් ඇති වෙන්න තියෙන හේතුවක් මම සෙවිය යුතුයි කියන තැනකට ඇවිල්ලා ජීවත් වෙන ජීවිතය තුළම ධර්මයකම තෘප්ත වෙන්න කියන කාරණා මතක් කරනවා. අන්නේ බඳු කෙනා දුක් නැතුව ඉන්න කෙනෙක්. ඒ බඳු කෙනාටයි බුදුදහම තියෙන්නේ කියන කාරණා මතක් කරලා ජීවිතයක දුක කියන එක අයින් කරගන්න හැටි බුදුහාමුදුරු පින්න පිටනේ මම පොඩ්ඩක් මතක් කරන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ එකම මගයි තියෙන්නේ පිරිසිදු බව ඇති වෙන්නත් හැඳින් වැළපීම් නැති කරන් නැති දුරු කරන්නත් කායික මානසික දුක් නැති කරන්නත් මාර්ගඵල ලබන්නත් නිවන් දකින්නත් කියලා මේ සතිපට්ඨානය පැනෙවුවා. එතකොට අපි හැම කෙනාගේම ජීවිතයකට පාරිශුද්ධ භාවය ඇති කරගන්න ඇඳීම් ගැලපීම් අපේ ජීවිතයේ නැති වෙන්න නම් කයේ උපදින හිතේ උපදින දුක නැති කරන්න නම් මාර්ගඵල ලබන්න නිවන් ලබන්න නම් මේ සතිපට්ඨානයයි කියලා කියනවා. මෙන්න මේ ටික ඉගෙන ගත්තොත් ඉගෙනගෙන ඒ තුල ඉන්න ගමන් ජීවිතයේ දුකයින් කරගන්න ගියත් දොරක් හදලා රැක රස්සාව පුත් කරන්න ඒ ටිකේ මේ ජීවිතයේ දුකයින් කරයි මේ සතිපට්ඨානය තුල ඉඳීමෙන් මතුවේ යම් තාක් සංසාර දුකක් තියෙන ඒ දුක් ඔක්කොම ජීවිතයෙන් අයින් කරයි. එතකොට මෙන්න මෙයාගේ ජීවිතයේ පිළිතුරලා තියෙන ඉබේම සැපමත් දුක කියන එක ඒ ජීවිතයෙන් වෙන් වෙලා ගිහිල්ලා ඉවත් වෙලා ගිහිල්ලා එබඳු කෙනා විතරයි එබඳු කෙනාට විතරයි සැප විඳින කෙනෙක් දුක් නැතුව ඉන්න කෙනෙක් කියන කාරණාව කියන්නේ. එහෙනම් අපි බලමු ඉස්සර වෙලා අද නැති වුණාට හෙට දවසේ විඳින්න තියෙන සතරාපා දුක තුරුළු කරගෙනයි මම මේ අපි ඉන්නේ කියලා මතක් කළානේ. අද නැති වුණාට හෙට දවසේ විඳින්න තියෙන දුක අද දවසේ දුරු කරන්න තියෙන මඟ මොකක්ද? කොහොමද කියන කාරණාව බලමු. දැන් මේ සතිපට්ඨානයේ ඒකට තියෙන එකම මඟයි කියලා බුදුහාමුදුරු කියනවා. පින්වතුනි සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටුවීම. සති කියන්නේ සිහිය, පට්ඨාන කියන්නේ පිහිටුවීම, සිහිය පිහිටුවීම. ක්‍රම හතරකට පෙන්නලා තියෙනවා කාය, වේදනා, චිත්ත ධම්ම කියලා. මේ කාය, වේදනා, චිත්ත ධම්ම කියන ධර්මතා හතරට ඇයි සිත පිහිටුවන්නට පෙන්වන්නේ? ඔය කාය, වේදනා, චිත්ත ධම්ම කියන ධර්මතා හතර ආරම්භයම වැරදි දැක්මක් නිසා අපේ ජීවිතේට දුක එකතු වෙනවා. මේ හතර පුලේ ඇත්ත පිළිතිහාම ඇත්ත දැක්කහම මේ ධර්මතා හතර තුලින් එන දුක කියන එක එන්නේ ඉඳ නැහැ. තව පැත්තකින් ගත්තොත් මේ සතිපට්ඨානයේ අයිති දුක් නැති කරන ප්‍රතිපදාව නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. දුක් නැති කරන ප්‍රතිපදාව දැක්කහම නිදුක් බවට කවුරුත් කැමතියි. නිදුක් බවට හැමෝම උත්සාහවත් වෙනවා. තල්ලු කරන්න ඕනේ නැහැ. ඉබේම යන්නේ. කිසිම කෙනෙක් දුකට කැමති නැහැ. දුක නැති තැනට දුක නැති කරුණට කවුරුත් කැමතියි. මෙන්න මෙතනයි දුක නැත්ති, මෙහෙමයි දුක නැත්ති කියලා දැක්කහම හැමෝම යනවා. ප්‍රශ්නේ තියෙන්නේ දුකේ නැතිකම වැරදියට දැක්කොත් එයා යන්නේ වැරදියට. ඔය චතුරාර්ය සත්‍ය අවබෝධය සහ අනවබෝධය මතයි බෞද්ධ බෞද්ධ බුද්ධිමතාද බුද්ධිමත් නැද්ද කියන කාරණාව බෙදලා තියෙන්නේ. අපි නිකමට කිව්වොත් ඉස්සෙල්ල මේ ලෝකෙ දිහා බලමු. ඇයි මේ ලෝකෙ හැමෝම බෞද්ධ කියලා ගන්න එපා? අනිත් ආගම් වශයෙන්, පක්ෂ වශයෙන්, පන්ති වශයෙන්, ජාති වශයෙන්, කුල වශයෙන් බෙදුනට හැමෝම කරන දේ එකක්. මොන විදිහේ බෝධ ගහගත්තත් ඔක්කොමලා සමස්තයක් වශයෙන් සත්‍ය ප්‍රචාරම කරන්න එකම දෙයයි. මොකද්ද? ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ මුල මුදල් හද හත එකතු කර කර කටයුතු කරනවා. ඇයි යෝක එකතු නොකරන පැත්තට බැරි වෙලාවත් හැරෙන්නේ නැතුව මේ එකතු කරන පැත්ත හදන පැත්තටම ඔක්කොම ගොනු වෙලා තියෙනවා? අර ගුරුත්වාකර්ෂණය හොයාගත්ත කෙනා කල්පනා කරවලු ඇපල් ගෙඩිය වැටුණා. ඇයි මේක බිමට වැටුනේ නැතුව උඩට වැටුනේ? උඩට යන්නේ නැතුව ඇයි බිමට වැටුනේ කියලා. ඇත්තටම යමක් හොයාගන්න නම් එහෙම හිතන්න වෙනවා විචාරසිකව. අපිට ඒක විතරක් හිතෙන්නේ නැතුව ඒක නමුත් අලුතේ යමක් හම්බ වෙන්නේ එහෙම හිතුවා. ඇයි මේක පාතට මාරු? ඇයි මේක උඩට නොගියේ? නැට්ටෙන් ගිලුණාම උඩට යන්නේ නැතුව ඇයි මේක යටට වැටුනේ කියලා හිතුවා. හිතනකොට තමයි මේ ගුරුත්වාකර්ෂණය කියන්නේ එයාට හම්බුණා කියන්නේ. ඇයි මේ ලෝකේ ඔක්කොම එකම පැත්තකට යන්නේ? ඇයි අනිත් පැත්තකට යන්නේ නැත්තේ? මොකද කියන එක හෙව්වොත් අපිට හම්බ වෙනවා හරියටම බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේ මුළු ලෝකයේම තියෙන්නේ ධර්මතා දෙක, සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි. මේ ධර්මතා දෙක තමයි මුළු තුන් භවයේම පාලනය කරන්නේ. කොච්චරදී සම්මාංගත හෝ මිච්ඡාංගත දර්ශනය වැරදුනොත් වැරදි දහරි දන්නේ ඒ ඒ දර්ශනීය හැටි. අපි කියමු දැන් ලෝකෙ ගත්තහම අපිට නම් කතා කරලා බැලුවොත් ලෝකෙ ඔක්කොම දුක දන්නවා. මේ ලෝකෙ ඔක්කොමල දුක දන්නවා. දුක ඇති වෙන හැටි දන්නවා. හැම කෙනෙක් දුකේ නිරෝධයක් දන්නවා. දුක නිරෝධ ගන්න ප්‍රතිපදාවක් ගන්නවා. බෞද්ධය දන්නවා. නමුත් මේ දන්නේ කී වැරදි සහ නිවැරදි කියලා ධර්මතාව දෙකක් තියෙනවා. ලෝකයා දුක දන්නවා. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ දන්නවා දන්නේ කී වැරදි. දන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. දුක්ඛී අඥාන. දුක ගැන මෝඩකමක් තියෙනවා. දුක ගැන දන්නවා මෝඩ විදිහට දන්නවා. දුක ගැන දන්නේ නැහැ කියලා නෙමෙයි තියෙන්නේ. දුකේ අඥාන දුක ගැන මෝඩකමක් තියෙනවා. දුක සමුදයක් නැහැ කියලා නෙමෙයි කියන්නේ. දුක සමුදි අඥාන දුක සමුදය ගැන මෝඩකමක් තියෙනවා. දුක නිරෝධි අඥාන දුක නිරෝධය ගැන නුවණක් නැහැ කියලා. දුක නිරෝධ ගාමනේ ප්‍රතිපදාය අඥාන. මම ඒක කිව්වොත් අපි ඔක්කොම දන්නවා දුක ඉපදීම, ලෙඩවීම, මහලු වීම, මරණය, අප්‍රමාය කියන එක දුක දන්නවා. ඒ දුක දන්නේ මෝඩකම. ඒ දුක මගේ. ඒ දුක මම. ඒ දුක මගේ අම්මගේ, මගේ තාත්තගේ, මගේ පුතාගේ. ඉපදෙන්නේ මම, ලෙඩ වෙන්නේ මම, මහලු වෙන්නේ මම, මැරෙන්නේ මම. මගේ තාත්තා ලෙඩ වුණා, තාත්තා මැරුණා, අම්මා ලෙඩ වුණා, අම්මා මැරුණා කියලා මේ වගේ දුක පුද්ගලයේගේ, දුක කෙනෙක්ගේ, දුක සත්වයේගේ කියලා දුක ආත්ම කරගෙනයි දන්නේ. ඒ හින්දා එකට කියන්නේ දුක පිළිබඳ මෝඩකමක් තියෙන දුක අඥාන. ඊට පස්සේ දුක සමුදියත් අඥාන. දුක ඇතිවීම පිළිබඳව අපිට තියෙන මෝඩකම. අපි කොහොමද දුක ඇති වෙනවා කියලා දන්නේ? අපි දන්නේ ලෝකයේ දන්නේ ගයක් දොරක් නැති වුණු දුක් විඳින්න වෙනවා. රස්සාවක් නැති වුණු දුක වෙනවා. මිල මුදල් නැති වුණු දුක වෙනවා. යාන වාහන නැති වුණු දුක වෙනවා. ඉඩකඩ නැති වුණු දුක වෙනවා. හරක බාන නැති වුණු දුක වෙනවා. ඒ කියන්නේ අනිත්‍ය වෙන, වෙනස් වෙන, විපරිණාම වෙන ධර්මයන්ගේ නැතිකම දුක කියලා ලෝකය දකිනවා. දුකේ නැතිකම දුක කියලායි දකිනවා ලෝකය. ලෝකය දුකේ නිරෝධකු, දුකේ නැතිකමකුත් දන්නවා. දේවල් තියෙනුනම් දුක නැතු වෙන්න පුළුවන්. දරුවෝ හිටියොත් දුක නැතු වෙන්න පුළුවන්. මිල මුදල් තිබුණොත් දුක නැතු වෙන්න පුළුවන්. යාන වාහන තිබුණොත් දුක නැතු වෙන්න පුළුවන්. ආහාරක බාන ඉඩකඩන් තිබුණොත් දුක නැතු වෙන්න පුළුවන් කියලා අනිත්‍ය වෙන, විපරිණාම වෙන, දුක්ඛන දේවල් ලැබුණොත් දුකයි. මේ දුක නැතු වෙන්න පුළුවන් සැපයි කියන අදහසක් ලෝකෙ තියෙනවා. දැන් දේවල් දරුවෝ යාන වාහන ඉඩකඩන් තිබුණොත් දුක නැති වෙනවා කියලා දැක්කම කවුරු දුක් නැති බවට කැමති? දැන් මුළු ලෝකෙම දුක් නිරෝධ ගමන ප්‍රතිපදාවක මේ හැසිරෙන්නේ. දුක නැතු වෙන්න ගෙවල් හදනවා, දරුව හදනවා, යාන වාහන ගන්නවා, ඉඩකඩම් ගන්නවා. මොකද තමන්ගේ මනස මෙතන ඇත්තටම තියෙන පුද්ගලයෙක් නෙමෙයි. හේතුඵල ධර්මවා. මිත්‍යා දෘෂ්ටි මුල් කාරණාව කරගත්ත අංගාටක් සහ සම්මාදිට්ඨිය මුල් කාරණාව කරන ගන්න අංගාටක්. අංගාට දෙකට බෙදුවෝ, තුනට බෙදුවෝ හිත, කය, වචනය කියන තුන් දොරේ ක්‍රියාකාරීත්වය ඔයතුළු තියෙනවා. දිට්ඨි සංකප්ප කියන එක හිතේ ක්‍රියාකාරීත්වය. වාචා කම්මන්තා ජීව කියන එක කය වචනේ පැවැත්ම. සම්මා දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව කියන එක ගත්තාම වැරදි දර්ශනය මුල් කරගෙන හිත, කය, වචනේ කියන තුන් දොරින් ජීවත් වෙන හැටි තියෙනවා. වායාම සති සමාධි කියන්නේ මේ ධර්මතුන්ට කරන උපකාරක ධර්ම අනුසාර. එතකොට මම මතක් කළේ මුළු ලෝකයක්ම මේ ගෙවල් දොරවල් හද හද මේ කටයුතු කරන්න මොකක් නිසාද? එයාගේ දර්ශනය තියෙන මේක හැදු දුක් නැතු ඉන්නවා කියලා. නිදුක් බව. නිරෝධ දුක් නැති වෙන්නේ මෙහෙමයි කියලා දැක්කම ඉබේමයි ප්‍රතිපදාව ගොඩනැගෙන. තල්ලු කරන්න ඕනේ දැන් දුක නැතු ගෙවල් හදපන්, දගුව හදපන්, ඉඩකඩම් ගන්න, මිල මුදල් ගන්න කියලා තල්ලු කරන්න ඕනේ නැහැ. ඒ තමන් දුක නැතු වෙනවා මේව තියෙන නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔය මට්ටම දන්නා ලෝකෙටයි. ඔය විදිහට දන්නා ලෝකෙටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධය අඥානං, දුක්ඛ නිරෝධාන පටිපදා වාඥානං කියලා. ඔය දුක දකින ක්‍රමේ වැරදි මෝඩයි කියලා පෙන්නවා. මොකද්ද? ජාතික දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධික දුක්ඛ, මරණපි දුක්ඛ කියලා මේ දුක පුද්ගලයෙක්ගේ නෙමෙයි, සත්‍යයෙක්ගේ නෙමෙයි, කෙනෙක්ගේ නෙමෙයි. පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ, උපාදානේ පතිත වෙච්ච ස්කන්ධ ටිකේ මේ දුක එන්නේ කියලා පෙන්නවා. දුක සමුදය කියනවා. දුකට හේතුව මේ තණ්හා උපාදානයයි, දුක කෙලෙස් ටිකයි කියලා පෙන්වනවා. දුක නිරෝධය කියනවා මේ තණ්හා උපාදානය නැති වුනොත් ඔය ජාති ජරා මරණයන්ගේ මිදෙනවා කියලා පෙන්වනවා. පෙන්නලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ සමාධිත්‍ති පෙන්වනවා. එහෙනම් මේ තණ්හා උපාදානය දුරු කරන විදිහට, තණ්හා උපාදානේ නැති වෙන විදිහට ස්කන්ධ ටිකේ ඇත්ත බලන්න. නැත්නම් පංච උපාදානස්කන්ධය පිළිසින දැකලා සමුදය අයින් කරලා නිරෝධය සාක්ෂාත් කරගන්න කියලා. ඒ සිද්ධිය ජීවිතෙන් යම් කිසි කෙනෙක් දැක්කොත් පිටිපස්සෙන් තල්ලු කරන්න ඕනේ. ජීවිතයක දුක නැති වෙන්න මෙන්න මේකයි වෙන්න ඕනේ කියලා දැක්කොත් එයා ඒක පිටිපස්සේ හඹාගෙන යනවාමයි. ඉතින් මෙන්න මේ සිද්ධිය මේ සතිපට්ඨානේ වඩන්න කොච්චර කිව්වොත් අපි දුක්ඛ නිරෝධයේ වඩන්න කියලා මෙහෙන් බලකලාට ඕගොල්ලන්ගේ දුක්ඛ නිරෝධයේ තියෙන ගෙවල් දුරවල් හැදුවොත් දරුවෝ ධර්මවල හිතේ දුක් නැති වෙනවා කියන තැනක නම් දිට්ඨිය තියෙනවා. සතිපට්ඨාන වඩන්න කියලා කිව්වට මේකේ නෑම අර්ග කිරීම බුදුමියක් නෑ. දර්ශන දෙකක් නිසා මාර්ග දෙකක්. ඕගොල්ලන්ට යම් දවසක කොහොමෝ ජීවිතයේ දුක් ආවේ මේ තණ්හාව නිසායි. තණ්හාව නැති වෙන දුක් නැති වෙනවා කියලා, මේ තණ්හාව නැති වුනොත් තමයි එහෙනම් දුක් නැති වෙන්නේ, මේ කෙලෙස් නැති වුනොත් තමයි දුක් නැති වෙන්නේ කියලා දැක්කෝ. එතනට ඕගොල්ලෝ ප්‍රතිපදාව පුරනවා. කවුරුත් ඉතිරි පිටපස්සේ අදින්න ගල්ලු කරන්න ඕනේ මේ විදිහට. අත මේ වෙලා තියෙන දේ හඳුන ගන්න සතිපට්ඨාන ගැන මොව මෙහෙන් බණ කියලා මේ විදිහට කරන්න කිව්වොත් ඕගොල්ලෝ කරන්නේ නැත්තියයි, යන්නේ නැත්තියයි. මේ මාර්ගයේ තියෙන්නේ තණ්හාව දුක දකලා, දුක ඇති වෙන්නේ තණ්හාව නිසායි කියලා පෙන්වලා, තණ්හාව නිසා දුක නැති වෙනවා කියලා මේ දර්ශනය හොඳට ඔබට කවල පෙන්වලා, නිරෝධය ගැන හොඳට නුවණ පෙන්වන මාර්ගය පෙන්වුවොත් ඔන්න එයාට ඒක තේරුණොත් ඇත්තටම දුක් නැති වෙන්නේ නැහැ කියලා යයි. ගෙවල් දුරවල් නැතිවෙන දුක නැති වෙනවා, ගෙවල් දුරවල් තිබුණු දුක් නැතුව ඉන්න පුළුවන් කියන දර්ශනේ තියෙන කෙනා සතිපට්ඨාන කිව්ව කෙනා ඒක කරන්නේ නැහැ. එයා යන්නේ මොකද්ද? වැඩට. ඒ කියන්නේ දොරක් හදාගන්න පුළුවන් නැහැ සතිපට්ඨාන වලට. මේ දර්ශන දෙක. ඉතින් මේ ලෝකෙට වෙන තියෙන්නේ මේ තමන් ඉන්න තැන වැරදියි කියලා ඒ දර්ශනය වෙනුවට මෙන්න මේ දර්ශනේ ඉතල නොදී භාවනාවක් ගැන මාර්ගයක් ගැන කතා කරන්න යන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඒක වචනයක් විතරක් වෙන එක බුදුමයක් නෙමෙයි. ඉතින් ඉස්සෙල්ලා වෙනවා සැබෑවටම බෞද්ධය නැත්තම් ඇත්ත නැත්ත ඇත්තෙහි දකින බුද්ධිමතා කියලා කියන්නේ මොනවා හරි දේ කවුරු හරි කියවට කරන එක නෙමෙයි. සැබෑවටම ජීවිතයේ දුක් නිවන මාවත තේරුම් අරගෙන කරන එක. දැන් අපි ඉන්න තැන දුක් මේ සත්‍ය ගැන නැත්නම් මේ දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන හැටි ගැන අපි අද දන්නා ක්‍රමය දන්නවනේ නේද? කරන එකනේ. දැන් අපි ওই වෙනුවට බුදුහාමුදුරු දේශනා කරපු ක්‍රමය දැන් අද අපිට මේ ක්‍රමය හොඳට ඔළුවට වැටලා තියෙනවනේ. වැටලා තියෙනකොට සැක නැතුවම මේ ක්‍රමය වැටලා තියෙනකොට ඒ ප්‍රතිපදාව යනවා කියන එක වළක්වන්න බෑ. ඔය විදිහටම පැහැදිලිකමකින් අපි ඔළුවට වැටුණොත් තන්න කෙලෙසියයි මේ දුකට මුල් වෙලා තියෙන්නේ කියන එක ඔය මේ ලෝකී සිද්ධියක් විදිහටම ඔළුවට වැටෙනවා. ඔළුවට වැටුණොත් ඔළුවට වැටුණොත් ඒ දුක් නිරෝධය ධර්ම ගමන් කරනවා කියන එක නවත්තන්න බෑ. එයාව නවත්තන්න බෑ. එයා යනවා. එහෙනම් මෙතෙන්දි පැහැදිලි කරන්න ඕනේ පුළුවන් තරම් මොකද්ද අද මේ ලෝකයේ තුල ඉන්න දුක් නිරෝධ ගාමනයේ ප්‍රතිපදාව වෙනුවට ආර්ය අෂ්ටාංග මාර්ගිකන ආර්ය මහන්සලා විසින් පෙන්වන උතුම් අංගතකුන් යුක්ත මාර්ගය නිරෝධය වෙන මෙන්න මේ දුක් නිරෝධ ආර්ය සත්‍යය අරකත් නිරෝධයක් තමයි. නමුත් ඒකට ආර්ය සත්‍ය කියන්නේ උතුම් ඇත්තක් කියන්නේ වෙනස් වෙන්නේ නැති නිවීම පිළිබඳ පවතින උතුම් ඇත්ත ඉස්සලා දෙන්න වෙනවා. ඒක ගැන අපි ටිකක් බලමු. ඇත්තටම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන උපායස කියලා මේ දුක් ටික විස්තර කළා. සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුකක් කියව පංච උපාදානස්කන්ධ දුකයි කියවා. අපි බලමු දුක නිර්මාණය උනේ පංච උපාදානස්කන්ධයේ තියෙනවනේ මේ දුක් ටික තියෙනවා. පංච උපාදානස්කන්ධය කියලා කිව්වේ මොකද්ද? එතකොට අපිට බලන්න පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියන එක ගවේෂණය කරන්න ගියෝ. අපිට හම්බ වෙනවා ඕකේ ධර්මතා දෙකක්. උපාදාන කියලා එකක් හම්බ වෙනවා, ස්කන්ධ කියලා එකක් හම්බ වෙනවා. අපි ජීවිතේ